හදේ හැම දිනටම තිරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නයේ නිසා බිහි වුණා ආර්ය පුත්කල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරයේ වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ කරණීය මෙත්ත සූත්‍රය. එතකොට මේ ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ගේ ওই print outs වල තියෙනවා. එතකොට සූත්‍ර දේශනාව ඕගොල්ලන්ට මතක තියෙනවා. කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජෝච සූජෝච සූචෝචස්ස බුදු අනති පාණි. ශාන්ත පදනං වූ නිර්වාණය කරා යෑමට දක්ෂ වූ පුද්ගලයා විසින් ඇති කරගත් යුතු කාරණා තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ. එතකොට මේකේ පෙන්වනවා උජු සූජු කියලා වචන දෙකක්. ඒක අපි ලකුණු කරලා තියෙනවා. මේ ඉර්ජු මොනවට ඉර්ජු කියලා ඔයගලන්ට මතකයි. ඊ අපි වත්තු වූ සූත්‍රයේදී භාවනාව කරා. ඒකෙදි ඩයග්‍රෑම් එකක් බැලුවා. ඒ ඩයග්‍රෑම් එකේ අත්වාද උපාදානට පල්ලයන් ඉර්ජු මොනවට ඉර්ජු කියලා ලකුණු කරලා තියෙනවා. මොකද්ද මේ ඉර්ජු මොනවට ඉර්ජු කියලා කියන්නේ? දවසක් මම භාවනා කරනකොට තේරුණා මගේ සිත එකඟ වෙන්නේ නැහැ කියලා. ඉතින් මම කල්පනා කළා ඇයි මගේ සිත එකඟ වෙන්නේ නැත්තේ. ඊට ඉස්සෙල්ලා දවසේ අපේ ගෙදරට කට්ටියක් ඇවිල්ලා එයාට මම රාත්‍රී කාලේ විහිළු තාලු කළා. දැන් මම භාවනාවේ සිත එකඟ වෙගෙන එනකොට විහිළු තාලු වලට සිත යනවා. ඒ බාර මම කල්පනා කළා මේ විහිළු තාලු ගේනේවා ඒවා වැටින් සම්ප්‍රප්පලාප වලට ඒක මට හානි කරයි, මගේ භාවනාවට හානි කරයි. ඊට පස්සේ මම සම්ප්‍රප්පලාප කරන්නේ නැහැ කියලා ගත්තා. ඉතින් බහුදා භාවනා කරනකොට සිත එකඟ වෙනවා. සති දෙකක් විතර ගිහිල්ලා බලනවා ආයි දවසක් තියෙනවා සිත එකඟ වෙන්නේ නැති. එදා කල්පනා කරා ඇයි මගේ සිත එකඟ වෙන්නේ නැත්තේ. එදාට පේනවා සම්ප්‍රප්ලාපයක් කරලා නැහැ. පරුසාවාචයක් කියලා තියෙනවා. මේ පාර කල්පනා කළා පරුසාවාචේ මට හානි කරයි, මගේ භාවනාවට හානි කරයි. ඊට පස්සේ පරුසාවාච කරන්නේ නැහැ කියලා. ওই විදිහට දවසෙන් දවස අපි සිල්පදයන් එකතු කරගන්නවා. දැන් බලන්න කයින් කියන වැරදි මොනවද? පානාතිපාත අදත්තා දාන කාමයේ වර්ධවයසලි මේ වයපා. වචනෙන් කියන වැරදි මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාප මේ වයපා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සීලය නේද? එතකොට ඒක ගන්නවා. දැන් අපි කියන්නේ අනුමත කළොත් තමයි ඉර්ජුනොත් තමයි ඒක පිළිපදිනවා කියන එක තියෙන්නේ. මොනවට ඉර්ජු වෙනවා කියන එක. දැන් බලන්න ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මිනිස්සු ඉන්නවා ඒ සුදු ජාතිකයෝ ඒගොල්ලෝ කල්පනා කරනවා සත්තු මැරුවට කමක් නැහැ කියලා. ඒතර සත්තු මැරුවට කමක් නැහැ කියලා හිතන තාක්කල් ඒගොල්ලන් ගැන සත්තු මැරෙනවා කියන එක ක්‍රියාත්මක වෙනවා. නොමරයින් උත්සාහයක් කරන්නේ නැහැ. කවදාහරි අනුමත කළොත් ඒක වැරදි කියලා අන්න එදා ඉඳන් තමයි ඒගොල්ලෝ උත්සාහයක් කරන්නේ. ඒතකොට ඉර්ජු වුණොත් තමයි මොනවට ඉර්ජු වෙන්නේ? සක්කෝ උච්ච සූජුච සුවච අන්න තුන්වෙනි වචනේ අපි ලකුණු කරලා තියෙනවා මේ කාම උපාදානයට පල්ලෙහායි සෝචයි කියන එක. ඔය සෝචයි කියන එක මේ සාමාන්‍යයෙන් සෝච කියන එක නෙමෙයි. ඔක මුගලන් මහරහතන් වහන්සේ අනුමාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 15 වෙනි සූත්‍ර දේශනාවේ පෙන්වා දෙනවා. මේ ආමතුරු කෙනෙක් එහෙම කල්පනා කරනවලු රහතන් වහන්සේලා මට අවවාද අනුශාසනා කරත්තා කියලා. මට අවවාද අනුශාසනා කළ යුතු පුද්ගලයෙක් කියලා. එපාරි රාතන් වහන්සේලා එහෙම ගිහින් බලනවා මෙයාට අවවාද අනුශාසනා කරන්න පුළුවන්ද කියලා. බැලුවහම පේනවා මෙයා දෝචයි සූචනය. එතකොට ඒ ওই සූචකේ අනිත් පැත්ත දෝචතාවයට හේතු වෙන කාරණා මොගලන් ආමුදුරු පැහැදිලි කරනවා. එතකොට මේ පුද්ගලයා මේ විශ්වාස කරන්න බැහැ කියන එකත් ඒ අය කල්පනා කරනවා. එතකොට මේ දෝචතාවයේ කාරණා තමයි පළවෙනියට පෙන්නනවා ඉච්ඡානං වසංගතෝ කියලා. ලාමක පාපික ඉච්ඡාවන් තියෙනවා කියලා. ඉච්ඡා කියන්නේ තණ්හාවනේ. දැන් හිතන්න බලන්න භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍ය සේනාසන පිණ්ඩපාත උවට ඇලිලා ඉන්නවනම් තථාගතයන් වහන්සේ කිව්ව වල්ලගෙන ඉන්න එපා කියලා නේද? එතකොට එතන ඉච්ඡාව කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා අතුක්කංසබෝ කියලා. ඒ කියන්නේ තමන් උසස් කළා අනිත පහත් කරන ස්වභාවය. හිතන්න බලන්න හාමුදුරු දෙනමක් ඉන්නවා. ලොකු හාමුදුරුවයි පොඩි හාමුදුරුවයි. මේ පොඩි හාමුදුරන්ට පේනවා ලොකු හාමුදුරුවන්ගේ ඇවතක් වෙනවා. සිල්පදයක් ඇදෙනවා කියලා හිතන්නකො. ඒ බාර මේ පොඩි හාමුදුරු අනුකම්පාවෙන් කියනවා බන්තේ මේ සිල්පදේ කැඩුනා නේද කියලා. ඒතකොට ලොකු හාමුදුරුව ඉඳන් කියනවා හ් මටත් ආවා ධනසාසනා කරන්න සුදුසෙක් කියලා හිතුවද කියලා. ඒක වැරදි. ඔබලන් ගෙදර ඉන්න කුඩා දරුවෙක් හරි කියනවනම් අම්මේ තාත්තේ මේකයි හරි එක මේකයි වැරදි එක කියලා, ඒක සත්‍යයක් නම් අපි ඒ සත්‍යයට ගරු කරන්න ඕනේ. අම්මා තාත්තා කියලා හරියන්නේ නැහැ නේ. එතකොට ඊළඟට පෙන්නන ඔය ක්‍රෝධය කියන එක. දැන් කාට හරි තරහ ගිහිල්ලා තියෙනවනම් කවුරුත් අවවාදම් ශාසනා කරන්න යන්නේ නැහැ නේ. ඊළඟට පෙන්නනවා මේ අපි ඊ අයින් කරන්න උත්සාහ කළේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසය. අන්න ඒව තියෙනවා නම් ඒ පුද්ගලයා දෝචයි කියන එක කියනවා. සෝච නැහැ, දෝචයි. එතකොට මේ මුගලන් හාමුදුරුව පෙන්නන ඕවා නැත්තම් ඒ පුද්ගලයා සෝචයි. ඒ සෝච වෙච්ච පුද්ගලයා ඉල්ලා සිටින්න ඕනේ මේ රාතන් වහන්සේල මට අවවාදන ශාසනා කරත්වා කියලා. රාතන් වහන්සේල අවවාදන ශාසනා කරනවා. එතකොට දැන් මේක කොහොමද මේ සිල්පදත් එක්ක මෙතන සම්බන්ධ වෙන්නේ? ඉර්ජු මොනවට ඉර්ජු නැත් එක්ක? දැන් හිතන්න බලන්න, ගම්පලාතක ඉන්න මිනිස්සෙක්, දුප්පත් මිනිස්සෙක් එක වේලක් කරනවා, තව වේලක් කන්නේ නෑ, සත්තු මරන්නේ නෑ. ඉතින් මෙයා වෙන ගම්පලාතකට ගියාම මෙයාට පේනවා මේ ලොකු ගෙයක් තියෙනවා, ලොකු තාප්පයක් තියෙනවා, මහත්යෙක් බෙන්ස් කාර් එකකින් ඕකෙන් එළියට එනවා. ඉතින් මෙයා ඒ ගමේ මිනිස්සුකින් ආගන්නවා, කවුද මේ මහත්යා කියලා. ඒ මිනිස්සු කියනවා එයා තමයි අර කූඹු පට්ටි දාගෙන ඉන්න මහත්යා කියලා. දැන් එතකොට මේ දුප්පත් මිනිස්සයාගේ ගුණයක් තියෙනවනේ, සත්තු මරන්නේ නැහැ කියලා. අන්නේ ගුණය මකන්නේ නැහැ, මක්කේ නැහැ. තමන්ගේ සිල්පදේ පලාස කරන්නේ නැහැ. ඊළඟට අරයා මේ බෙන්ස් කාර් එකේ යනවායි කියලා ඊර්ෂ්‍යාවක් නැහැ. ඒ වගේම අරයා කුකුල් මස් කාලා ඉන්නවායි කියලා මච්චරියක් නැහැ. වෙනදාට මේවා නැත්තම් තමන්ගේ අර සිල්පද ටික පවතිනවා නේ. අන්න එතකොට සූචය වෙනවා. ඒ කියන්නේ සූචභාවය කියන එක කුඩා කාරණාවක් නෙමෙයි. කවුරු හරි මේ සූචන එයා තව එක ධර්මයක් දන්නවා නම් එයාට මේ ඔන්නම් හිතන්න පුළුවන්, නැත්නම් හිතන්න එතන නිකන් ඉන්න පුළුවන්, සිතනවත් ගන්න පුළුවන්. ඒ කාරණාව තමයි හැම සංඥාවක් රෝගී කියලා දන්නවා නම් සූච පුද්ගලයාට සිතනවත් ගන්න පුළුවන්. එතකොට සක්කෝජුජ සෝජුජ සෝජුජස මුදු කියලා හතරෙනි වචනේ එනවා නේද? මුර්තු කියන එක අපි ලකුණු කරලා තියෙනවා. එතකොට ඒක පැහැදිලි කරනවා නම් මෙතන තියෙනවා නේද ප්‍රගල්භභාවය නැති කියලා, අප්පගබ්බෝ කියන එක. ඕකේ විරුද්ධ පැත්ත පාගබ්බේ. අහලා තියෙනවද ඔය ලංකාවේ මිනිස්සු එහෙම කියනවා, මෙයා හරි ප්‍රගල්භයි කියලා. මම නම් අහලා තියෙනවා. ඕකේ ඉංග්‍රීසි වචන කිව්වොත් ඕගලන්ට තේරෙනවා. රූඩ් කියන්නේ ඉම්පොලයිට්නස් එක. අන්න එක තමයි පාගබ්බේ කියලා කියන්නේ. ඕක පෙන්නනවා මේ පුරාවේද සූත්‍රයේ පිටුව 313. ඒකේ පැහැදිලි කරනවා මේ පාගබ්බේ කියන එක කායික ප්‍රගල්භය, වාචික ප්‍රගල්භය, චෛසික ප්‍රගල්භය කියලා තුන් ආකාර වෙනවා. ඒකේ කායික ප්‍රගල්භය කොහොමද දක්වන්නේ? මේ එක් පුද්ගලයෙක් සංඝයා වහන්සේලා මැදට පැමිණීම නොකළ බොහොමං ඇත්තේ ස්ථීර භික්ෂුන් ගටමින් ඉන්න උස්සාසනියත් තින්න ඉදිරිනුත් තින්න විසවසා පොරවාගෙන මේ ඉන්නා ඒ වාසේ හත සලසලා බණ කියනවා කියලා කියනවා. දැන් බලන්න භික්ෂුන් වහන්සේලා අතර ඕඩර් එකක් තියෙනවා නේද? පළවෙනි හාමුදුරුව පළවෙනියට, දෙවෙනි හාමුදුරුව දෙවෙනියට. මෙයා මේ ඕඩර් එක කඩනවා. ඒ පළවෙනි හාමුදුරන්ගේ තියා පැත්තට එයාගේ ශරීරයේ ගිහින් තියෙනවා. ඒක කායික ප්‍රගල්භය. එහෙම නැත්නම් අර දේශපාලනීය වගේ මෙහෙම හත සලසලා බණ කියනවා කියලා. ඊළඟට පෙන්නන වාචික ප්‍රගල්භය. කොහොමද වාචික ප්‍රගල්භය දක්වන්නේ? මේ කලේ සංඝයා වහන්සේලා මැදට නොකළ බුදුමං යන්නේ ස්ථීර භික්ෂු නොපිලිස නොපොරන ලදේ අරමට හෝ මහනුන්ට හෝ බණ කියන පැන විසද අතසසලා බණ කියන ඌසු වෙසියන්ට බණ. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා හරි රූපති හරි රැස් වෙලා ඉන්න කවුරුත් ආරාධනා කළේ නැහැ මෙයාට බණ කියන්න කියලා. එයා ගිහින් බණ කියන බණ කියනවා කියන එක උනත් කරන්න තියෙන්නේ ආරාධනාවකින් පස්සේ. ඔයගොල්ලෝ දන්නවා තථාගතයන් වහන්සේ බණ කිවි සාම්පති මහා බ්‍රහ්ම ආරාධනා කළාට පස්සේ. ඉතින් ඒක සිරිතක් හැම උදෝරේකට මේ ආරාධනාව ලැබෙනවා. ඉතින් නමුත් ඒක එහෙම නැත්තම් එතන තියෙනවා වාචික ප්‍රගල්භය කියන්නේ. දැන් නම ඕක දැක්කම මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරන කාලේ මම මීටින් එකකට ගියා. ඒ මීටින් එක 9ට පටන් ගන්නවා. 9:05 තියලා එක්කෙනෙක් එයාගේ කතාව පටන් ගත්තා. මේත් 20ක් කතා කළා, චෑමන්ට් එක වචනයක් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒක වැරදි. චෑමන් කෙනෙක් පත් කරලා ඉන්නවනම් තමන් කැමතුණක් කමක් නැහැ, නැතුණක් කමක් නැහැ. තමන් එයාට එයාගේ රස්සාව කරගන්න අපි ඉඩ අරින්න ඕන. අපෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් තමයි අපි උත්තර දෙන්න ඕන. ප්‍රශ්නයක් අහනවද නැද්ද කියන එක ඒක චෑර්මන්ගේ වැඩ. ඒකට නැත්තම් එතන වාචසික ප්‍රගල්භය කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා චෛසික ප්‍රගල්භය. චෛසික ප්‍රගල්භය කවරේ දෙයක්? මේ එක් පුද්ගලයෙක් උසස් නොවූ කුලයෙන් නික්ම පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදි වූ කා තමා සමාන කොට සිතින් දන්නා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අතර කුල ભેදයක් තියෙනවා කියන එක. ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් හිතන්න බලන්න රජුරෝයි සේවකයයි. සේවකයා රජුරවන්ට හොඳට වැඳ නමස්කාර කරන සලකගෙන දවසක මේ දෙන්නම තීරණය කරනවා අපි ගිහිල්ලා මහාන වෙනවා කියලා. මහාන වුණාට පස්සේ මේ සේවකයා කල්පනා කරනවා රජුරෝයි වායි සමානයි. එයා මහාන වීම මගින් ඇති කරගෙන තියෙන්නේ මොකද්ද? රජකම. රජ පරම්පරාවේ අය සැපතක් විඳිනවා. මාමත්තේ සැපතට ඇතුළු වුණා කියලා තමයි එයා කල්පනා කරන්නේ. ඉතින් ඔකේ වෙනස පේනවා ඔය දෙන්න සිවුරේ ඇරියෝ. රජුරෝ රජුරෝ වෙයි, සේවකයා ආපහු සේවකයා වෙයි. ඒතර අර සිතින් දැරීමේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට ඔය පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේලාට එහෙම රූපතිය සලකනවානේ. මේ භික්ෂුව කවදාවත් පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. හැබැයි පිණ්ඩපාතික භික්ෂුවත් එක්ක සමානයි කියලා එයා සිතින් දන්නවා. ධම්මකථික නොවේ ධම්මකථික භික්ෂුවත් එක්ක සමානයි කියලා සිතින් දන්නවා. ඒතර ඔය විදිහට පෙන්වන ප්‍රථම ධාන ලාභී නොවේ ප්‍රථම ධ්‍යාන ලාභියකව සමානයි කියලා සිතින් දන්නේ. දැන් හිතන්න ඔයාලා ඔයගොල්ලෝ භාවනා කළා. එක මොහොතකට ඔයගොල්ලන්ට ප්‍රීතියම ඇති වෙනවා. ඉතින් ඒ වෙලාව නැංගි ඇති ප්‍රශ්නයක් නැහැ. ඔය ආහාර ටික අරගෙන ධ්‍යාන ගතිය බැහැලා ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ආහාර ටිකක් එහෙම අරගෙන කල්පනා කරනවා. අද මම පළවෙනි ධ්‍යානෙට ගියානේ. අද කවුද මේ පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා ඉන්නේ? බ්‍රහ්මයා. එහෙනම් මම බ්‍රහ්මයාත් එක්ක සමානයි කියලා ගන්නවා. මෙයා මෙරලා අපාය යන්නත් පුළුවන්. අර පුද්ගලයා සමාපatti ලාභය. එයාට ඒ පළවෙනි ධානය මේන්ටේන් කරගෙන පවත්වාගෙන ඉන්න පුළුවන්කම කියන එක තිබුණා. ඔය විදිහට පෙන්නනවා මේ ဒုတိය ධාන, තුတိය ධාන, චතුත්ථ ධාන, නිවසඤ්ඤාන, ආසඤ්ඤායතන සමාපatti ලාභී නොවේ. ඒ නිවසඤ්ඤාන, ආසඤ්ඤායතන සමාපatti ලාභියක සමානයි කියලා සිතින් දන්නවා. අන්න ඒක තමයි චෛතසික ප්‍රගල්භය. ඒකට අපි ඉගෙන ගත්ත කායික ප්‍රගල්භයයි වාචසික ප්‍රගල්භයයි චෛතසික ප්‍රගල්භය. ඒතර රහතන් වහන්සේ පෙන්නනෝ ඔය කායික ප්‍රගල්භයයි වාචසික ප්‍රගල්භයයි එක දෙක නැත්තම් එයා මුරුදු වෙයි කියලා. එයාට තාම මේ චෛතසික ප්‍රගල්භය කියන එක තියෙන්න පුළුවන්. ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා මේක මේ මෙතන මේ සීල්පද තියෙනවානේ. ඒ සංස්කාරات එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඒ පාර කිව්වා ඒ සංස්කාර ඕඩ කරන්නේ නැහැ කියලා. පිළිවිලකට සකස් කිරීමක් එතන නැතිවීමක්. ඒ කියන්නේ දැන් බලන්න අර කායික ප්‍රගල්භයේදී අර මේ පළවෙනි හාමුදුරුවෝ ඉන්නේ නැද්ද? තමන්ගේ ශරීරයේ එහා පැත්තින් ගිහින් තියන්නේ මොකද? එයා කල්පනා කරනවා මගේ සංස්කාරය තමයි හොඳ. මේ ශරීරය හදාගත්තා කියන එක සංස්කාරයක්. දැන් කල්පනා කරනවා නායක හාමුදුරුවෝ දැන් වයසයි. ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දී ගන්නවත් බැහැ. මට තමයි ඕක පුළුවන් කියලා තමන්ගේ එක වේට කියලා හොඳයි කියලා තමයි අතනින් ගිහින් තියන්නේ. එතන අර සංස්කාර ඕඩ කිරිල්ලක් නේ කරේ. මගේ එක අරකට වඩා හොඳයි කියලා නේද? අන්න එහෙම කරන්නේ නැති ගමයි කියන එක කිව්වා. එතකොට දැන් මේ මුර්ධු වුණාම අපි අනතිමානී වෙනවා. බලන්න මෙතන අතිමානී, අපි අනතිමානී කියලා මෙතන ලකුණු කරලා තියෙන පස්වෙනි කාරණය. දැන් ඔය දැන් අපි ඊයේ මතකද අපි කිව්වා ඔය දුස්සීල භාවය නිසායි අතිමානී ඇති වෙන්නේ කියලා. ඉතින් අපි අද සිල්වත් සිල්පද වලින් පටන් අරන් තියෙන්නේ. ඒකින්ද ඉර්ජු මොනවට ඉර්ජු සුවචෝනා මුදු වුණා. දැන් අපි අනති මානී කියන එකට එනවා. කොහොමද දුස්සීල භාවයෙන් අතිමානී කියන එක ඇති වෙන්නේ? අර අපි කුකුල්පට්ටි කතාව ගමු. දැන් අර දුප්පත් මිනිස්සයා එයත් කල්පනා කරනවා හිතන්නු මමත් ඕක කරනවා කියලා. ඒ පාර ඉතින් ඔන්න දැන් මෙයාත් ඔන්න කුකුල්පට්ටියක් දාගත්තා. දැන් එයා තට්ටු දෙක තුනක ගෙදරක ඉන්නේ. බෙන්ස් කාර් එක වගේ එහෙම යන්නේ. ළමයි එහෙම ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යනවා. ඉතින් පන්සලේ බණක් කියනවා කියලා ආරංචි වෙලා මේ අටපිරිගුරුත් අරගෙන පන්සලට යනවා. තාම පූජ කළා නැහැ යාගේ ඔඩොක්කුවේමයි තියෙන්නේ. ආමුදුරු බණට කියනවා මේ පානාතිපාතය කරන්න හොඳ නැහැ අපාය යනවා කියලා. මෙයාට එකපාරටම පේන්නේ මොකද්ද? අර ඔඩොක්කුවේ තියෙන අටපිරිගරේ. ඒක දිහා බලලා එයා බලනවා වටපිට. මේ ඉන්න මිනිස්සු එක්කෙනෙක් ළඟවත් අටපිරිකරක් නැහැ, මේ කණ්ඩත් නැති දුප්පත් මිනිස්සු මෙතන ඉන්න. ඒතර මට විතරයි අටපිරිකරක් හරි පූජා කරන්න පුළුවන් කියලා තියෙන්නේ. ඒක කරන්නේ මම කූපුල් පට්ටිය දාගත්ත නිසා. එතකොට දැන් මම පන්සලට ඇවිල්ලා බෙන්ස් කාර් එකේ බහිනකොට මිනිස්සු මුදලාලි මහත්තයා කියලා කටපුරා hina වෙලා දොරත් ඇරලා දෙනවා. ඉස්සර මං කන්න නැතුව මැරෙන්න ගියා. අද දොස්තර මහත්තයා මගේ ගෙදෙට්ටත් එනවා. දැන් මෙයා මාන වෙලා නේද ඉන්නේ? මොනවා කරනවා කියලාද මාන වෙලා තියෙන්නේ? කුකුල්ලු මරනවා කියලා නේද? පානාතිපාතයට තමයි මාන වෙලා තියෙන්නේ. ඉතින් ඔක ඔය කුකුල් පට්ටියට දාලා අපිටත් පොඩ්ඩක් ඕක දාගන්න බලමු නේ. දැන් ඕගොල්ලොත් ටයි කෝඩ් දාගෙන ওই කාර් එකේ ගිහිල්ලා එහෙම බහිනවා නේ. මම ඉංජිනේරුව මම දොස්තර කියලා. අපි යන්නේ මොකටද? අදත්තා දාණයට. ඒකට තමයි අපිත් මාන වෙලා තියෙන්නේ. ඒතකොට දුස්සීල භාවයෙන් තමයි ඒ අතිමාන කතාව ඇති වෙන්නේ. අපි මේ සිල්වත් භාවයෙන් පටන් ගත්තා. ඉර්ජු මොනවට ඉර්ජු? ඒ වුණාම අපි සූචන. මේක මේ ඥානපතයක් තියෙන්නේ. ඒක හරි වැදගත්. එක වුණොත් තමයි දෙක. දෙක වුණොත් තමයි තුන සූචන. එහෙම වුණොත් තමයි මුරුදු. මුරුදු වුණොත් තමයි අනතිමානී කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගත්තා පළවෙනි ගාථාව නේද? දෙවෙනි ගාථාවට එනවා සන්තුස්ස කෝච සුබරෝච අපගිට්ටෝච සල්ලෝක උත්ති සන්ත්‍රින්දියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගින්ද. සන්තුස්ස කෝච කියන්නේ අපි ලද දේ සතුට වෙලා ඉන්න ඕන. අපි ලද දේෙන් සතුට වෙලාද ඉන්නේ? නෑ නේද? ඕගොල්ලෝ බට්ටිකක් කනකොට හිතෙනව නේද ලුණු මිරිස් චුට්ටක් තිබුණා නම් කියලා. ඒතර අර පින්ඩ පාත්‍ය වලින් භික්ෂුන් වහන්සේ නමක් නම් අර පාත්‍යට වැටිච්ච දේ වලල්ලා ජීවත් වෙනවා නේද? එතකොට මේ සුබරෝච කියලා කියන්නේ පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කියනවා. දැන් බලන්න මේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ භික්ෂුන් වහන්සේ නමක් අටපිරිකර විතරක් භාවිතා කරලා ඉන්නවා නම් එයා හරියට කුරුල්ලෙක් වගේ කියලා. කුරුල්ල අත්තට ටික අරගෙන තැන් තැන් වල යනවා. අන්න ඒ වගේ අද ආරණ්‍යක තව දවසක කුඹල් මැටි හදන මිනිස්සයාගේ මඩුවේ තව දවසක ඔය ගහක් යට නේද? තථාගතයන් වහන්සේ එහෙමනේ ජීවත් වුණේ නේ. ජේතවනාරාමයේ අල්ලගෙන හිටියේ නෑනේ. ඉතින් ඒකට බොහොම පහසුවෙන් නඩත්තු කරන්න. ඉතින් ඒ කියන්නේ දැන් ඔය දැන් පන්සල නඩත්තු කරන්න ආමුදුරෝ ඒක බාර අරගෙන තියෙනවා. ඉතින් ඒකත් කරන්න වෙනවන්නේ. ඒතකොට ඒ පන්සල නඩත්තු කරනවා කියන එක ඒව බ්‍රහපතියන්ගේ යුතුකම. ආමුදුරෝ ඒක අල්ලගෙන ඉන්න එක තමයි ඒකේ ප්‍රශ්නේ. ඒතකොට අර ආහාර පාන ආදී පොඩ්ඩක් හොයාගත්තනම් අන්න බොහොම පහසුවෙන් ඒ නඩත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අපකිච්ච. අපකිච්ච කියලා කියන්නේ මේ සුවල්ප වූ ක්‍රියාවලියන් තියෙනවා. ඉතින් සුවල්ප වූ ක්‍රියාවලියන් නැත්තම් ඉතින් ඕක අනිත් පැත්ත. ඔයගොල්ලෝ හරි වැඩ අධිකයි නේද? බිසි කියලා කියන්නේ නේද? ඉතින් ඔය බිසි වුණාම වැඩ අධික වුණාම ඕගොල්ලන්ට මේ භාවනා කරගන්න එහෙම වෙලාවක් තියෙනවා. නෑ නේද? ඉතින් ඔය හැබැයි ඔය බිසිකම කියන එක පළක් අය හරි කැමති නේද? මං හරි බිසි කියලා කියන්නේ. මොකද මේ ලොකු මහත්යෙක් නේ, එතකොට වැඩ ගොඩක් තියෙන නේ. ඒ නිකන් මාන්නිකුත් එක ඒක කියනවා. දැන් ওই බිසකම හදාගන්නේ අපිම නේද, වැඩ වැඩි කම කියන එක. දැන් බලන්න ඕගොල්ලෝ ඉන්නේ ලංකාවේ හොඳ උදාහරණයක් තියෙනවා. ඕගොල්ලෝ ඉන්නේ තනි තට්ටු ගෙදරක නම් අල්ලපු ගෙදර මිනිස්සයාගේ ගේ කැඩලා හරි තට්ටු දෙක ගයක් ගැහුවා නම් ඕගොල්ලොත් කල්පනා කරනවා මං දානවා කියලා තට්ටු තුනක ගයක්. දැන් ඉතින් අර ලොකු ලෝන් එකක් දාන්න බෑ. පැය 8ක් වැඩ කරපු මිනිස්සයා දැන් ඉතින් එයා වැඩ කරනවා බය 10ක් 12ක් නේද? ඉතින් මට ඔහොම මිනිස්සේ කාඹ වුණා. එයා කියනවා රාත්‍රී කාලේ නිින්ද යන්නේ නැහැ කියලා. බැංකුව ඇවිල්ලා ගේ ගනීවි කියලා. එයාට සැනසීමට තිබුණේ අර බෝගායට ගියාම බෝගායේ කොළ සරසර ගාලා හෙල වෙනවනේ. ඔන්න ඔච්චරයි කො සැනසීමට තිබුණේ. ඉතින් ඒ ගායටදීම කල්පනා කළාලු මං කොහොම හරි මේක ගෙවලා මේකෙන් නිදහස් වෙනවා කියලා. එයාට නම් ඒක කරගන්න පුළුවන් වුණා. මට හම් වෙලා තියෙනවා ඒක කරගන්න බැරුව ඒ බැංකුව ගෙවල් අරගෙන. ඉතින් දැන් ඕගොල්ලෝ මෙතන ඉන්නකොට ඕගොල්ලෝ ඉන්නේ මේ අඩි දෙකයි තුනයි පොඩි ඉඩ ප්‍රමාණයක නේද? මේ ලොකු හෝල් එකේ ඉන්නවයි කියන එක තමන්ගේ මනසේ තියෙන නේද? ඉතින් තමන්ගේ ගේ තෙමෙන්නේ නැත්තම් යන්තම් ජීවත් වෙන්න පුළුවන් නම් ඔය ඇති ලොකු ගෙවල් හදන්න යන්න ඕනි කියලා හිතන්න ඕනේ නැහැ. තමන්ගේ වාහනේ රෝද හතර කැරගෙනවා නම් වැරට යා ගන්න පුළුවන් නම් ඒ ඇති අපි හිතන්න ඕනේ නැහැ. මම මේ බෙන්ස් කාර් එකක් හැම ගන්න ඕනි කියලා නේ. ඒවට යන මුදල කාලේ ඉතුරු කරගෙන තමන්ට පුළුවන් මේ භාවනා කරලා මේ සංසාරේ කෙටි කරගන්න. ඉතින් භාවනා කරන කෙනෙකු හැටියට ඕගලන්ට ඔහොම ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් එහෙම ඉන්නකොට ඕගලන්ගේ නැන්ද හරි නැන්දම්ම කෙනෙක් හරි ඇවිල්ලා කියනවා නේද? පුතා ඔහොම ඉඳලා හරියනවද? අර බලන්න අර ගොල්ලෝ අර යසලුකු යසාගේට ලොකු ගයක් හදාගෙන ඉන්නේ. පුතත් එහෙම හදාගෙන ඉන්න එපා කියලා නේද? එහෙම කිව්වම ඕගොල්ලෝ කල්පනා කරන්න බෝසතනං වහන්සේගේ කතාව. මේ බෝසතනං වහන්සේ මේ ලෝකේ මහා විශාලට දන් දීපු පුද්ගලයෙක්. ඔය සූත්‍ර දේශනාවේ පෙන්නනවා පතරං 84000යි රිදී 84000යි ඉඩකඩම් 84000යි මහා විශාලට දන් දීලා තිනවා පෙරම් පුරණ කොට. ඉතින් ඒ දන් දීපු මහා දානවන්තයා බුද්ධත්වයටත් පත් වෙලා හිටපු කුටිය දැක්කොත් ඒකේ සක්මන් කරන්නවත් ඉඩක් නැහැ, කකුල බිමට දා ගන්න පුළුවන්. ඉතින් එහෙම දානවන්තයෙකුට ඔහොම ඉන්න පුළුවන් නම් එච්චර දන් දීලා නැති අපි ගැන කවර කතාවද නේද? ඔයගොල්ලෝ බෝසතාණන් වහන්සේගේ කතාව මතක් කරගන්න. ඊළඟට සල්ලහකෝත්ති, අපි සරල ජීවිතයක් තමයි ගත කරන්න ඕන. ඊළඟට පෙනෙන සංත්‍රින්දියෝච නීපකෝච. අන්න සංත්‍රින්දිය කියන එක අපි ලකුණු කරලා තියෙනවා සංසුන් විදුරන් කියලා හයවෙනි කාරණේ. බලන්න ඔය හයවෙනි කාරණේ ඇති වෙන්න ඉස්සෙල්ලා අපි හිටියේ කොතනද? පහ අනතිමානි. එහෙනම් අනතිමානී වීම තමයි සුදුසුකම ඉන්ද්‍රිය සංවර කරගන්න. අතිමානී තියෙනවා නම් ඉන්ද්‍රිය සංවර කරගන්න බෑ. කොහොමද ඒක තේරෙන්නේ? මතකද අපි කිව්වා අවුරුදු 16 ගෑල් ළමයා එයා ලස්සන නම් අහංකාරයි කියලා. ඉතින් ওই ගෑල් ළමයා කොහොමද දන්නේ එයා ලස්සනයි කියන්නේ? මොකද්ද මෙෂර්මන්ට් එක? මොකද්ද යාඩ් ස්ටික් එක? මොකෙන්ද මනින්නේ? ඒක බනින්නේ මේ අනිත් අය තමන් දිහා බලනවා කියන එක. දැන් මට කියන්න පුළුවන් මම දැක්කා ඉස්සර කාලේ ටීවී එකේ ওই නිලියක් ඔය ඉන්ටර්වයුව කරා. ඒ නිලිය දැන් වයසට ගිහිල්ලා. එයා ඉඳන් කියනවා කවුරුවත් බලන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ කියලා බලන්න ඕන. ඒ වගේ අර අවුරුදු 16 ගෑල් නමේ අය ලස්සනද කියලා දැනගන්න එයා බලනවා අනිත් අය දිහා. බැලුවාම මේගොල්ලන්ගේ අතන උසයි මෙතන පාතයි කියලා ඒ ගති ලක්ෂණයන් පේනවා නේ. එතකොට දැන් අතිමානය ඒක නැත්තම් අනතිමානී නම් ඉතින් අර විදිහට ඒක බලන්න යන්නේ. ඉතින් මෙහෙම කිව්වට ධර්මකාරණා වශයෙන් මේක මීට වඩා ගැඹුරුයි. මම ඒක ඩයග්‍රෑම් එකකින් පෙන්නන්නම්. ඒ ඩයග්‍රෑම් එක ඕගොල්ලෝ ළඟ නැහැ. මේක මේ සබ්බාසෝ සූත්‍රයේ සඳහා දු ඩයග්‍රෑම් එක. මේක මම හොයාගත්ත මේ දික්ඛි ආශ්‍රය තියෙනවා නම් අපිට කාම ආශ්‍රය ඇති වෙනවා කියලා. මේ සම්බන්ධතාවයේ තියෙන අභිධර්ම පිටකේ පဋාණ පාළි තුන්වෙනි පොතේ. එතකොට මේ රතු පාට ඇරෝ එක දෙපැත්තටම යනවා. දික්ඛි ආශ්‍රය තියෙනවා නම් අවිද්‍ය ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍ය ආශ්‍රය තියෙනවා නම් දික්ඛි ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍යාස්ව තියෙනවා නම් කාමාශ්‍රව ඇති වෙනවා. කාමාශ්‍රව තියෙනවා නම් අවිද්‍යාශ්‍රව ඇති වෙනවා. භවආශ්‍රය තියෙන වෙනම ඒකෙන් ඇති වෙනවා අවිද්‍යාශ්‍රය. ඉතින් මේක බොහොම වටිනා සම්බන්ධතාවයක්. ඉතින් මේකෙන් එකයි අපිට ඕනි. මොකද්ද? දිට්ඨි ආශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව ඇති වෙනවා කියන්නේ. මොකද්ද මේකේ බලපෑම? දැන් ඕගොල්ලෝ භාවනා කරනවා. ඕගොල්ලෝ කියනවා මේ මල මුත්‍රා ගොඩක් 33 ගුණපයක් කියලා භාවනා කරලා ඕගොල්ලෝ ඇඳුම් ඇඳගෙන පාරේ වැහැලා යනවා. යනකොට ඉස්සරහින් මිනිස්සෙක්ව දැකලා එකපාරට කියනවා මෙයා නම් හරි ලස්සනයි කියලා. ටික වෙලාවක් ගිහිල්ලා සිහියටපත් වෙලා කියනවා මොකද්ද මම මේ කියන්නේ? දැන් අද උදේ මං කිව්වා නේද මල මුත්‍රා ගොඩක් අසුචි ගොඩක් කියලා. මගේ භාවනාව මට වැඩ කරන්නේ නැද්ද කියලා තමන් කල්පනා කරනවා. එහෙම හිතුවා වුණාට හරියට මේ ඇතුළේ ඉඳන් එක්කෙනෙක් කියනවා වගේ කියනවා බලන්න. නැත්තම් මෙයා බලා ගන්න තියෙන චාන්ස් එක නැති වෙනවා කියලා. කවුද ඒ කියන්නේ? මේ දික්ටි ආශ්‍රය. අතීතයේ ඔයගේ රූපයන් ස්පර්ශ කරලා ඇති වුණා වූ දේ නිසා දික්ටි ආශ්‍රය විසින් ඔබලම පුෂ් කරනවා. තල්ලු කරනවා කාමාශ්‍රයට යන්න කියලා. කාමාශ්‍රය කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව නේද? අරයව බලා ගන්න එක සුඛයි කියලා මේ ඇතුලෙන් තල්ලු කරනවා. එහෙනම් ඔයගොල්ලෝ මිනිස්සුන් දිහා බැලුවාම ඔයගලන්ට දෙන්නේ ගහනවා. මොකද්ද? එක්කෙනෙක් තමයි අර පුද්ගලයාගේ අතන උසයි මෙතන පාතයි කියන ගති ලක්ෂණ. අනිත් එක තමයි මේ දික්ටි ආශ්‍රය විසින් ඔයගලම තල්ලු කරනවා බලන්නේ කියලා. එතකොට අපි අනතිමානී කියන්නේ මේ පාරදිගේ පල්ලයට බහැලා නැහැ නේ. එතකොට එහෙමනම් අපි මේ අනතිමානී නම් ওই පානාතිපාතේ වාගේ ඒ කුකුල් පට්ටි දාගන්න සංස්කාරයන්ට අපි අගයන් දෙන්නේ නැහැ. ඒවට අගයන් දීලා තමයි අපිට නිත්‍යභාවය කියන එක තියෙන්නේ. දැන් බලන්න අර මනුස්සයා මේ මැරෙන්න යනවනේ කණ්ඩ නැතුව නේද? දැන් කුකුල් පට්ටි දාගත්තාම කුකුල් මස් එහෙම කාලා ඉන්න පුළුවන් නේද? එතකොට දැන් ඉතින් මේ නිත්‍යභාවය අඩු නම් නිත්‍ය කතාවේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය නම් දිට්ඨි ආශ්‍රය අඩු. දිට්ඨි ආශ්‍රය අඩු නම් කාම ආශ්‍රය අඩු. එහෙනම් මට දෙන්නේ ගන්නෙ මට අන්න බිම් බලා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ අනතිමානී නම් අර කුකුල් පට්ටි දා ගන්නවා වගේ ඒ වගේ සංස්කාරයන්ට අගය දෙන්නේ නැහැ. එහෙනම් නිත්‍යභාවය අඩු. එවනම් ඒකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය අඩු වෙනවා. දිට්ඨි ආශ්‍රය අඩු නම් කාම ආශ්‍රය අඩුයි. එවනම් අපිට දෙන්නේ ගන්න අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න හැකියාවක් තියෙනවා. මේ බලා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට ආවම ඕගලන්ට මතක් වෙයි ඒ ගාතාව ධම්මපදයේ තියෙනවානේ. කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. එතකොට මේ සිත, කය, වචනේ සියල්ල සංවර කරගන්නේ හොඳයි කියන එක. අන්න ඒ ක්‍රමයටත් ඕගලන්ට සන්ත්‍රින්දියෝච නිපකෝච කියන එක එනවා. අන්න හත්වෙනි කාරණේ අපි ලඟුණු කරලා තියෙනවා බුද්ධිමත් කියලා, නිපකයි කියලා, තීරණ පරිඥා තියෙනවායි කියලා. එතකොට දැන් ඕක තවත් විදිහකට කියනවා නම් මම ඔය ඕස්ට්‍රේලියාවේ මේ වැඩ කරපු කාලේ මම ඔය ඒ ළඟ තියෙන ලේක් එකක් ඔෆිස් එක ළඟ ඉතින් දවල්ට බත් කාලා මම ওই ලේක් එක වටේ ඇවිදිනවා. ඒ ඇවිදින ගමන් මම භාවනා කරනවා. අර ඕගොල්ලෝ ඊයේ කරපු භාවනාව ජාති ජරා ව්‍යාධි මරණ ඕක බලන්න වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ නේද? දැන් බලන්න අපි වාඩි වෙලා ඉන්නකොට ඔෆිස් එකේ අමාරුයි, ඒ නිසා අපි හිට ගන්නවා නේද? ඇවිදින්න. ඇවිද්දාම අමාරුයි, අපි වාඩි වෙනවා. අපි ඉරියව්ව මාරු කරන්නේ ওই දුක්ඛේ නිසා. ඉතින් මේ විදිහට දුක්ඛේ මෙනෙහි කළා මට ධානයන්ට හිටන් යන්න පුළුවන්. දවසක් මට පෙනුණා මෙතන ඇවිදින්න බෑ, මේ වහින්න එනවා. ඒක නිසා ළඟ තියෙනවා ලොකු shopping mall එකක්. ඕකට ගිහිල්ලා ඕක ඇතුලේ මම ඇවිදින්න ඕනි කියලා. ඉතින් ඒකට ඇතුල් වෙනකොට මට කල්පනා වුණා අර ලේක් එක වටේ යනකොට ඔය jogging කරන මිනිස්සු දෙතුන් දෙනෙක් තමයි ඉන්නේ, දුවන අය. මෙතන එහෙම නෙමෙයි, নানা ප්‍රකාර ඇඳුම් ඇඳගෙන ඇඳුම් පලාගෙන ඇවිදින අය ඉන්නවා. මම ටිකක් පරිස්සම් වෙන්න ඕනි, බිම් බලාගෙන ඇවිදින්න ඕනි කියලා. ඒක බිම් බලාගෙන යනවා කියන එකටත් ඔයගලන්ට ශක්තියක් තියෙනවා, ගට්ස් තියෙනවා. ඒ කියන්නේ මටම කියලා තියෙනවා අපේ ඔෆිස් එකේ මිනිස්සේ සුදු එක්කෙනෙක් මං දැක්කා. ඔයා ආද ඇවිදගෙන එනවා වැඩට, යා කාර් එක drive කරගෙන යනකොට එයා කියනවා frustrated looking down කියලා. ඒ කියන්නේ කලකිරිලා බිම් බලාගෙන එනවා කියලා. ඉතින් මං ඒ මිනිස්සයා දිහා බැලලා hina වුණා. මොකද මම ධානයෙන් සහිතව බොහොම ප්‍රීතිය ඇතුව මම මේ ගමන් කරා. ඉතින් දැන් ඔයගලන්ගේ ඔෆිස් එකේ ඔයගේ මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා තව කෙනෙක් එක්ක කතා කරනවා නම් ඔයගොල්ලෝ දිහා බලනවා නම් ඔයගලට මොකද හිතෙන්නේ? මෙයා මේ මං කරපු වැඩේ ගැන තමයි කතා කරන්නේ කියලා. ඒතර පෙලක් අය මානසිකව වැටෙනවනේ ওই වෙලාවේ. ඔයගොල්ලෝ දන්නවද ඒ වෙලාවට ඔයගලන්ගේ තියෙන ශක්තිය මොකද්ද කියලා? මට මේක කියලා දුන්නේ සුමන සමන්දේයෝ. සුමන සමන්දේයෝ කිව්වා ඒ වෙලාවට තමන්ගේ සීලය මෙනෙහි කරන්න කියලා. මම මුසාවාදයක් කළාද, පරුසා වාචයක් කළාද, විසුනා වාචයක් කළාද, සම්ප්‍රප්ලාපයක් කළාද? ওই හතර ධර්මයෙන් පිරිසුදු නම් තමන්ට ශක්තියක් තියෙනවා. මම පානාතිපාතයක් කළාද, අදත්තා දානියක් කළාද, කාමයවර්ධව හැසිරීමක් කළාද? ওই හත් ධර්මයෙන් පිරිසුදු නම් රජගෙදෙට්ට උනත් යන්න බය වෙන්න ඕනේ. ඉතින් මට එහෙම ශක්තියක් තියෙනවා. මං කල්පනා කළා කවුරු දැක්කත් මට කමක් නැහැ, මම මේ බිම් බලාගෙන යනවායි කියලා. හොඳ විරියක් ගත්තා. ඒ වෙලාවේ ඔළුවේ මගේ ප්‍රීතිය ගලන්න පටන් ගත්තා. මම මිනිත්තු 40ක් කාගේවත් ඇඟේ හැප්පෙන්නේ නැතුව ඇවිද්දා. මිනිත්තු 40ම ප්‍රීතිය ගැලුවා. ඒ පාර ඔෆිස් එකට ගිහිල්ලා කල්පනා කළා මම මෙහෙමයි අද දවල් ඇවිද්ද කියලා. ආපහු ප්‍රීතිය ගලන්න පටන් ගත්තා. දැන් මට පේනවනේ දෙහිම ජීවත් වෙන එක හොඳයි කියලා. එහෙනම් සන්ත්‍රින්දියෝච නිපකෝච බුද්ධිමත් භාවයේ තියෙන සන්ත්‍රින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අන්නෝගෙද්දෝ. දැන් එතකොට මේ අටවෙනි කාරණේ මතකද අපි පැහැදිලි කළා? කායික ප්‍රගල්භේ, වාචික ප්‍රගල්භේ, චෛතසික ප්‍රගල්භේ. මුරුදු වෙනකොටම අපි කිව්වා කායික ප්‍රගල්භයයි වාචික ප්‍රගල්භයයි කියලා. දැන් තියෙන චෛතසික ප්‍රගල්භේ නේද? රජ්ජුරුවයි සමානයි කියලා එහෙම හිතනවා. ඉතින් ඇයි අපි රජ්ජුරුවයි සමානයි කියලා හිතන්නේ? අපි හිතනවා මේ රජ්ජුරුව සපතක් විඳිනවා කියලා නේ. රජ්ජුරුව එහෙම සපතක් විඳිනවද? මොකක් අහන්න තියෙන රජ්ජුරුවන්ගෙම තමයි. ඔකට තියෙන හොඳ සූත්‍රයක් මේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ඒක භික්ෂුන් වහන්සේ නම ගහක් යට වාඩි වෙනවා. ඒ වාඩි වෙනකොට අහෝ සුඛයක් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා බැලුවා මේ භික්ෂුව නම් Brahmacharya සනාව හරියට කරන්නේ නැහැ. මේක සුඛයක් කියලා තමයි ගන්නෙ. එපාර තථාගතයන් වහන්සේට මේක දැනුම් දුන්නා. තථාගතයන් වහන්සේ භික්ෂුවට එන්න කියලා ඇහුවා, එහෙම කියනවාද කියලා. ඔව් මං එහෙම කියනවා කිව්වා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. භාගතුන් වහන්සේ මම මහාන වෙන්න ඉස්සෙල්ලා රජ කෙනෙක්. රජුරුව යටිට රජ මාලිගාවේ ඉන්නකොට මාලිගාව වටේට මුරකාවල් දාලා ආයි කිව්වා. ඒත් මම හිටිය හරි බයෙන් කිව්වා කවුරු හරි ඇවිල්ලා මාව මරයි කියලා. විසුන් වහන්සේත් එක්ක කුටිය ඇතුලේ හිටකොට කුටිය වටේටත් මුරකාවල් දාලා ආයි කිව්වා. ඒත් මං හිටිය බයෙන් කිව්වා කවුරු හරි ඇවිල්ලා මාව මරයි කියලා. අද මට කිසි කෙනෙක් නැහැ. මං කිසි බයක් නැතුව මේ ගහයට වාඩි වෙනවා. ඒක තමයි මේ මගේ සුඛය කියලා. දැන් ඉතින් ඕගොල්ලෝ දන්නෝ ඔය ඇමරිකාවේ ජනාධිපති, ලංකාවේ ජනාධිපති යනකොට ඒගොල්ලෝ අර බුලට් ප්‍රූෆ් කාර් වල යන්නේ. අර බටේ ඔහෙම යනවා ඒගොල්ලන්ගේ ආරක්ෂාවට නේද? ඒගොල්ලෝ හරි බයයි. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වෙඩි තියාවි කියලා නේද? ඕගලන්ට එහෙම බයක් නැහැ නේද? ඕගලන්ට වෙන වෙන බයවල් තියෙනවා. එතකොට ඒ බුද්ධිමත් වෙච්ච පුද්ගලයා එයා කියන්නේ නැහැ මේ රජුරුයිමයි සමානයි කියලා. එයා දන්නවා රජුරුවන්ගේ තියෙන අසූචි, මගේ තියෙන අසූචි, අපි දෙන්නම දුක් විඳිනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට එහෙනම් සන්ත්‍රීන්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අන්නුගිද්දෝ, කුලේ ඇලෙන්නේ නැහැ කියන එක තියෙනවා. අන නවවෙනි කාරණේ අපි ලකුණු කරලා තියෙනවා කුලේ සුවන්දු විද්දෝ කියලා, කුලයන්ගේ නොගිජු කියන එක. එතකොට කුලේ කියන එක සම්බන්ධ වෙනවා මේ වේදනාවත් එක්ක. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ අද මැරෙනවා නම් ඕගොල්ලෝ හිතන්නේ කොහෙද ගිහිල්ලා ඉපදිනවයි කියලා. එංගලන්තේ සුදු කාන්තාවගේ බඩට යනවායි කියලා හිතනවද? නැත්නම් මේ ලංකාවේ බෞද්ධ අම්ම කෙනෙක්ගේ බඩට යනවායි කියලා හිතනවද? ඕගොල්ලෝ කල්පනා කරනවා මේ ලංකාවේ බෞද්ධ අම්ම කෙනෙක්ගේ බඩට යනවායි කියලා නේද? එතකොට එංගලන්තේ ඉන්න සුදු මිනිස්සෙක් කල්පනා කරන්නේ නැහැ මේ ලංකාවේ බෞද්ධ අම්ම කෙනෙක්ගේ බඩට යනවායි කියලා. එයා කල්පනා කරන්නේ එහි ඉන්න සුදු කාන්තාවගේ බඩට යනවායි කියන එක. එතකොට අපි කුලේ අර්ථ දක්වා ගන්න විදිය වෙනස් නේද? එතකොට මේ වේදනාවත් එක්ක එක සම්බන්ධ වෙනවා. එතකොට දැන් අපි ගාථා දෙකක් ඉගෙන ගත්තා නේද? දැන් එහෙමනම් අපි තුන්වෙනි ගාථාවට යමු. නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපෝදේයෝ සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත. මේ ලෝකෙ ප්‍රඥාවන්ත අය මොකක් හරි කුඩා දෙයක් හරි වැරදි කියලා කියනවාද? ඒ වගේ ඒ වැරදි කියන කුඩා දෙයක්වත් එයා කරන්නේ. ප්‍රඥාවන්තයෝ කවදාවත් කියන්නේ නැහැ මේ කුලේ ඇලෙනවා කියන එක හොඳයි කියලා. ඒක වැරදි කියන එක තමයි ඒ අය කියන්නේ. එතකොට ඒ වගේ වැරද්දක්වත් එයා කරන්නේ නැහැ. එතකොට මේකේ මේ සුඛිනෝවා කේමිනෝ හොන්තු අනිත්‍යගේ බය නැති වෙන්න කියලා, මේ සත්‍යයන්ට සුඛිත චිත්තයක් ඇති වෙන්න කියලා. අන්න ඒක අපි ලකුණු කරලා තියෙනවා 10 වෙනි කාරණේ. සුඛිත චිත්ත, හැපි මයින්ඩ්ස් කියලා. කොහොමද ඒක කියන්නේ? හැම සතුන් පිළිබඳව පිළීම අතහැරලා නොපෙළෙන අයුරින්, ශරීර හිංසා අතහැරලා අහිංසාකාරයෙන්, සිතැවුල් අතහැරලා නොතැවුල් අයුරින්, අවිහිංසාකාරයෙන් හැම සත්‍යයම අවෛරෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, සූපත් වෙත්වා, දුකටපත් නොවේවා. ඒ කියන්නේ දුකේ ඉන්නවා කියලා දැකලා දුකටපත් නොවේවා කියලා හේමෙන්තාව පවත්තන. දැන් බලන්න මේ එහෙම සුඛිත චිත්තයක් ඇති වෙන්න කියලා කියන්නේ ඉස්සෙල්ලා අපි හිතේ කොතනද? 9 වෙනි කාරණේ නේ. එහෙනම් කුලේ ඇලෙන්නේ නැහැ කියන එක තමයි සුදුසුකම. කාට හරි මෙත්තාව පවත්තන. කුලේ ඇලුනොත් ඒක කරන්න බෑ. කොහොමද ඒක තේරෙන්නේ? අපි උදාහරණයක් ගමු. ඔයගොල්ලෝ දන්නවා බෞගේ කාලේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයෙන් දෙමළ නායකෙක් මිය ගියා. ඒ මිය ගිය වෙලාවේ එක කට්ටියක් ඉඳන් කෝ අනේ හොඳයි ඔක මැරිච්ච එක කියලා. තව කට්ටියක් ඉඳන් කෝ අනේ අපි නායකයා මිය ගියා කියලා. ඒතර ඔය කට්ටි දෙක දෙපැත්තේ ඉන්නේ නැද්ද? ඒගොල්ලෝ අර පාපිස්ස වගේ හිටගෙන ඉන්නවනේ ඒගොල්ලන්ගේ කුලේ. ඒ පාපිස්ස විතරක් අපි දෙපැත්තට මාරු කරමු. දැන් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා කිව්වනේ අනේ හොඳයි ඔක මැරිච්ච එක කියලා. ඒ අය කියනවා අනේ අපි නායකයා මිය ගියා කියලා. අනේ අපේ නායකයා මිය ගියා ගිප් කට්ටිය කියන අනේ හොඳයි ඔක මැරිච්ච එක කියලා. දැන් පේනවද මේ කුලේ නේද ප්‍රශ්නේ? දැන් අර ඉස්සෙල්ලා අනේ හොඳයි ඔක මැරිච්ච එක කියපු කට්ටිය දැන් අර යගුල්ල මෙත්තා පවත්තාගෙන යනකොට දෙමළ නායකයාගේ පිච්චර ඉස්සරහට ආපු ගමන් මෙත්තා බකට් එකේ ඇහිලා නේද? එතනින් එහා පැත්තට මෙත්තාවක් නැහැ. දැන් පේනවද මම නිදුක්කෙම්මා කියන එකේ වැරද්ද? මම නිදුක්කෙම්මා ගුවම් ගන්නේ මම අපි අපේ කට්ටිය නේද? අපේ කට්ටිය හොඳ වෙනකන් හොඳයි. පිටින් එක්කෙනෙක් දාපු ගුවම් මෙත්තා බකට් එකේ ඇහිල්ලලා යනවා. එහා එතනින් එහා පැත්තට මෙත්තාවක් නැහැ. ඉතින් ඒක තමයි අපි කියවේ ඊයේ මෙතන මේ ඇණයක් ගන්නවා කියවේ. අර කුලේ ඇලිච්ච ගමන් මෙතන මේ මගපල් ලැබනකොට අයින් කරන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දොරකොල්ලට මෙතනින් ගහනවා ඇණයක්. මගපල් ලබන්න බැරි වෙනවා. ඒක තමයි මම නිදුක්කෙම්මා කියලා කියන්න එපා කියන්නේ. ඉතින් ඔක කොහොම කිව්වට ධර්මකාරණා වශයෙන් ඔක ඊට වඩා ගැඹුරු. කුලේ ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ මගේ නෙමෙයි. මගේ නෙමෙයි නම් ඕගලන්ට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. ඒතර සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. නෙක්ඛම්ම අව්‍යාපාදා වේසං. මතකද අපි ඊයේ බැලුවා. අපි යන්නේ අලෝභ, අදෝස, අමෝහ පාර. එහෙනම් ලෝභ පාරේ තියෙන මුසාවාදය, අදත්තාදානිය අපි අතහරින්. මං යන්නේ අව්‍යාපාද අදෝස පාරේ. දේශ පාරේ තියෙන පරුසාවාච පිසුනාමාච පානාතිපාත මං අතහරින්. මං යන්නේ අමෝහ පාරේ. මෝහ පාරේ තෙවෙන්නා වූ සම්ප්‍රප්පලාපේ කාමයේ වර්ධව හැසිරීම මං අතහරින්. දැන් පේනවාද අපි ඇවිල්ලා තියෙනවා කියලා අට කුසලයකට. කුසල් අටක් ඕනේ මෙත්තාව පවත්තන්න. බලන්න අපි පටන් ගත්තේ හතකින් නේද? කයෙන් කෙරෙන වැරදි, පානාතිපාත අදත්තා දාන කාමවර්ධව හැසිරීම එපා කියලා. වචනයෙන් කෙරෙන වැරදි, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප එපා කියලා. තව තියෙනවනේ ද මනසෙන් කෙරෙන වැරදි තුනකුත්. මොනවද ඒ? මිච්ඡාදිට්ඨි, ව්‍යාපාද, අභිජ්ජා නේද? දැන් එතකොට දැන් කුලේ ඇලින් නැහැ කිව්වම මගේ නෙමෙයි යන්න සම්මාදිට්ඨිය. අන්න කුසල් අටක් තියෙනවා. අට කුසලයක් ඕනේ මෙත්තාව පවත්තන්න. ඒක හරි නේද? දැන් ඕගොල්ලෝ කාට හරි පරුසාවාචයෙන් බැනවදිනව පරබල්ලා කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් ද නිදුක් වෙන්නේ කියලා? බෑ නේද? කාට හරි පිහියෙන් අයිනෝ. එයා මැරෙන්න යනවා. දැන් කියන්න පුළුවන් ද නිදුක් වෙන්නේ කියලා? නෑ, ඒක කරන්නේ නැත්තම් කියන්න පුළුවන් කම තියෙනවා. ඒතර කුසල් අටක් ඕනේ. ඉතින් ඔහොම කිව්වට ওই ධර්ම කාරණා වශයෙන් ඔබ තවත් පොඩ්ඩක් සියුම් වෙනවා. කුලේ ඇලෙන්නේ නැහැ කියන්නේ මගේ නෙමෙයි, මගේ නෙමෙයි නම් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. අපි මෙතන උඩට එන්නවා. නෙක්ඛම්ම ව්‍යාපාද අවහිංසා කියලා. දැන් අපිට ඕනි වම් පැත්තට එන්න. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක එපා කියන්න. අන්නේ සම්බන්ධතාවයේ ඉන්නේ ද්වේද විතක්ක සූත්‍රයෙන්. තථාගතයන් වහන්සේ පෙන්නනවා බෝසතාණන් වහන්සේම කාලෙම බෝසතාණන් වහන්සේට කාම විතක්කයක් ඇති වුණාලු. ඒ බාර බෝසතාණන් වහන්සේ කල්පනා කළාලු මට මේ කාම විතක්කේ ඇති වුණා. ඒක මටත් හානි කරයි, අනිත් පක්ෂයටත් හානි කරයි, දෙපක්ෂයටම හානි කරයි, මගේ ප්‍රඥාව නසනවා කියලා. එතකොට මේ කාම විතක්කේ නැති වෙලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ මොන ප්‍රඥාවද? මේ කුලේ ඇලෙන්නේ නැහැ කියලා මං කිසි ප්‍රඥාවක් තියෙනවද? අන්න ඒක නසනවා. ඉතින් බෝසතාණන් වහන්සේ ප්‍රඥා නසනවට කැමති නෑ නේද? ව්‍යාපාද විතක්කයක් හටගත්තලු. ඒ වෙලාවේ කල්පනා කළලු ව්‍යාපාද විතක්කේ හටගත්තා. ඒක මටත් හානි කරයි, අනිත් පක්ෂයටත් හානි කරයි, දෙපක්ෂයටම හානි කරයි, මගේ ප්‍රඥාව නසනවා කියලා. එතකොට ආපහු ව්‍යාපාද විතක්කේ නැති වෙලා ගියාලු. අර කුලේ ඇලින්නේ නැහැ කියලා තියෙන ඒ ප්‍රඥාව. ඊළඟට ආපහු බෝසතාණන් වහන්සේට විහිංසා විතක්කයක් හටගත්තලු. බෝසතාණන් වහන්සේ කල්පනා කරලු විහිංසා විතක්කේ හටගත්තා. මේක මටත් හානි කරයි, අනිත් පක්ෂයටත් හානි කරයි, දෙපක්ෂයටම හානි කරයි, මගේ ප්‍රඥාව නසනවා කියලා. ඒතර විහිංසා විතක්කයක් අයින් වෙලා ගිහින් තියෙනවා. අන්න ඒකයි ඔක හොඳ ලස්සන වේතක්. හැබැයි දැන් ඕගලන්ට ගෙදිද්දි කාම විතක්කයක් ඇති වුණා, ව්‍යාපාද විතක්කයක් ඇති වුණාම කල්පනා කරන්න. මට මෙහෙම කාම විතක්කයක් ඇති වුණා. මේක මටත් හානි කරයි, අනිත් පක්ෂයටත් හානි කරයි, දෙපක්ෂයටම හානි කරයි, මගේ ප්‍රඥාව නසනවා කියලා. ඔගොල්ලෝ ප්‍රඥාව නසනවට කැමති නැත්නම් කාම විතක්කේ බහැල යනවා. ඒතර අන්නේ සම්බන්ධතාවය එන්න ඕනේ. කුලේ ඇලෙන්නේ නැත්නම් මගේ නෙමෙයි. එහෙමනම් සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය, නෙක්ඛම් අව්‍යාපාද අවහිංසා, දේද විතක් සූත්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. අන්න කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා වම් පැත්තට ආවා. එහෙමනම් අපි යන්නේ අලෝභ, අදෝස, අමෝහ පාරවල් වල. ලෝභ පාරේ තියෙන මුසාවාදය, අදත්තා දානෙ මත හැරිය. ඔය විදිහට අපි අට කුසලයක් සහගතව සුඛිත චිත්තයක් ඇති වෙන්නේ කියලා එයා දැන් සුදුස්සෙක් වෙලා ඒ මෙත්තාව පවත්වනවා. එතකොට ඊළඟට පෙන්නනෝ යේකේචි පාන භූතත්ති තසාවාතාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රසකානුක තූලා දිට්ටාවායේ අදිට්ටා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්ත සුමිතත්ත. එතකොට මේ දීගා කියලා ගත්තාම ඔය නයිවාගේ සත්‍යෝ දිග සත්‍යෝ, මහන්තා කිව්වාම අලිවාගේ සත්‍යෝ විශාල සත්‍යෝ, මජ්ජිමා කිව්වම හරක් වාගේ සත්‍යෝ මධ්‍යම ප්‍රමාණි සත්‍යෝ, දිට්ටා වායේව අදිට්ටා. එතකොට ඒ පේන සත්‍යෝ නොපේන සත්‍යෝ, දුරේ වසන්ති අවිදුරේ දුරේ ඉන්න සත්‍යෝ ළඟ ඉන්න සත්‍යෝ, භූතාවා සම්භවේසීවා භූතා කියන්නේ ඉපදිලා ඉන්න සත්‍යෝ, සම්භවේසීවා කියන්නේ ඉපදෙන්න බලාගෙන ඉන්න සත්‍යෝ. අර මනෝමය කායෙන් ඉන්න කට්ටියත් ඒකට අයිති වෙනවා. ඒ හැම සත්‍යයකටම සුඛිත චිත්තයන් හැපි මයින්ඩ්ස් ඇති වෙන්න කියලා ඔයගොල්ලෝ මේ මෙත්තාව කියන එක පවත් කරනවා. දැන් බලන්න ওই මෙත්තාව පවත් ගන්න ගිහිල්ලා ඔයගොල්ලෝ මොකද්ද දකින්නේ? දැන් ඔයගලන්ට පේනවා ඔයගොල්ලෝ ඇවිදගෙන යනකොට කුඹි මැරෙනවා. ගොළු වෙල්ලෝ පෑගිලත් මැරෙනවා. කුරුමිනියෙක් එහෙම ආවා ගහක වැදුනා ඇදගෙන වැටුණා මැරලා වැටෙනවා නේද? බල්ලෝ මැරෙනවා කුකුළු මැරෙනවා කියලා පේනවා. පේන්නේ මොකද්ද? මරණීය සාම්පල් එක, sample of death. සතු මැරෙනවා කියන ඕගලන්ගේ ඥාතියෙක් මැරෙනවා කියලා ඕගලන්ට ආන්න හම්බ වෙන්නේ මාස 6ක් 7ක් ගිහිල්ලා නේ. හැම පැයටම පේනවා නේද කූඹි මැරෙනවා, බල්ලෝ මැරෙනවා, හරක් මැරෙනවා ආදී වශයෙන්. එතකොට මැරෙනවා නම් මොන නිත්‍යභාවයක්ද නේද? අන්න ඥාති මන්නේත කියන එකට එනවා. ඒ කියන්නේ දැන් හිතන්න බලන්න ඕගලන්ට මේ පුදුමාකාර විදිහට සල්ලි තියෙනවා කියලා හිතන්නකො ලොකු පොසත. ඉතින් දැන් ඔන්න හදිසි අසනීපයක් වෙලා දොස්තර මහත්තයා ඇවිල්ලා බලලා කියනවා මේකේ හැටි ඉන්න ඔයා තව පැයකින් මැරෙනවා කියලා. ඒතකොට තව පැයකින් මැරෙනවා නම් මේ සල්ලි තිබුණයි කියලා හරියන්නේ නැහැ නේ. ඒ ඔක්කොම දාලානේ යන්න වෙන්නේ නේ. ඒවයි මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ නේ, මැරෙනවා නම් මැරෙනවා. ඒතකොට අර ඥාති මඤ්ඤේත කියන එකට එනවා. එහෙනම් ඕක අපි මතක තියාගෙන ඊළඟ එක බලමු. නපරෝ පරං විකුප්පේත ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. නිකුම්බේත කියන එකට තව වචනයක් තියෙනවා වංචෙය කියලා. වංචාවක් කරන්න. ඒ කියන්නේ දැන් අරයා කුකුල් පට්ටිය දාගෙන සත්තු මරාගෙන ඒක ලාභයක් හැටියට ගන්නෙ නේ. ওই ලාභෙන්නේ වංචාව ඇති. මෙයා කියන්නේ ඒක ලාභයක් කියන එක. සතු මරා ජීවත් වීම ලාභයක් කියලා ගන්නෙ නෑ. ඥාති මඤ්ඤේත කියවම න අතික්කමිත්වා මඤ්ඤේය කියලා කියන්නේ. ඒ කියන්නේ අතුක්කන් සුභිවි තමන් උසස් කරමු. දැන් මරණීය සාම්පල් එක දැක්කනම් මොකද්ද උසස් කරන්න තියෙන්නේ නේ? එතකොට එයා ඒ තමන් ඔය මාන වෙන්නේ නැහැ. බයාරෝසනා පටික සංඥා අන්න අපි ඒක ලකුණු කරලා තියෙනවා මේ ක්‍රෝධයට පල්ලෙය. ඒ කියන්නේ ක්‍රෝධය නිසා කාටවත් හානි වෙන්නේ කියලා කියන්නේ නැහැ. ඉතින් එහෙමනම් ක්‍රෝධය අයින් කරගන්න පුළුවන් නේ? දැන් බලන්න මේ ක්‍රෝධය අයින් කරගන්න තියෙන බාධාව මොකද්ද? මේකේ තියෙනවා නිත්‍යභාවය. කොහොමද ඒක ආවේ? මේ වේදනාව දේශසල්ලෙන් අල්ලා කරකවනවා නම් දැන් අර 100ක් ඉල්ලන්නේ හැමදාම කලින් වාගේ කෑම කියලා නේද? නිත්‍යයි කියලා හිතන්නේ. එතකොට ප්‍රෝධිය තුල තියෙනවා නිත්‍යභාවය. එතකොට මේ නිත්‍යභාවය අයින් කරා නම් අන්න තමන්ට පුළුවන් මේ ප්‍රෝධිය කියන එක අයින් කරන්න. දැන් උතන බලන්න දැන් මේ උදාහරණයකට ගන්නවා නම් ඉතින් ඔයගොල්ලන්ගේ මේ ගමේ ඉන්න මිනිස්සෙක් ඔයගලන්ට හරියට කරදර කරනවා. හරි කරදරයක්. ඉතින් පිටපලාතකින් ඔයගොල්ලන්ගේ යාළුවෙක් කහම කියනවා. යාළුවා මෙන්න මේ මිනිස්සයා නම් පුදුම වදයක් දෙන්නේ. හරි කරදරකාරයෙක් කියලා. ඉතින් යාළුවා කොහොඳට අහගෙන ඉඳලා එයා ඒ යාළුවා දන්නවා ඒ මිනිස්සයාව. එයා ඉඳන් කියනවා ඔයා දන්නවද? එයාට මෙහෙම ලෙඩක් තියෙනවා කියලා. එයාට දොස්තර මහත්තයා දීලා තියෙන මාස 6යි. දැන් එකකින් පහක් ගෙවිලා එයා අද මැරනවද හෙට මැරනවද නැහැ කියලා. දැන් නෑ නේද ක්‍රෝධය? පේනවද අර නිත්‍යභාවය ගියා නේද? ඒ වගේ තමයි අපි දැක්ක මරණීය සාම්පල් එක. කූඹි මැරෙනවා, බල්ලෝ මැරෙනවා, හරක් මැරෙනවා නේද? එතකොට මැරෙනවා නම් මොන නිත්‍යභාවයක්ද? එතකොට එහෙනම් අන්න ක්‍රෝධය කියන එක අයින් කරගන්න පුළුවන්. පේනවද මේ බුදුහාමුදුරුවෝ කරලා තියෙන වැඩේ නේද? මෙත්තාව පවත්න්න ගියා අන්න පේන්නේ සත්තු මැරෙනවා කියන එකයි පේන්නේ. බලන්න ගියේ. එතකොට ඊට පස්සේ පේනනු පටික සංඥා කියලා. පටික කියන්නේ ඇයි රූපය ගැටනොත් අපිට පටිකයක් ඇති වෙන්නේ. ඇයි ඒ? ඇයින් බැලුවා මෙයා හරි ලස්සනයි කියලා අභිජ්ජා වුණා. තත්පරින් දායකක් කියන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස්සේ. එහෙන් රූපවල සතුට වෙන්න බෑ. ඉතින් ඊට පස්සේ උගලන්ට තරහ යන එකනේ තියෙන්නේ. දැන් අපි අන්න පටික සංඥා කියන එක ලකුණු කරලා තියෙනවා ව්‍යාපාදේ ළඟ මෙහා පැත්තේ නේද? එතකොට ඒ කියන්නේ ව්‍යාපාදේ නිසා කාටවත් හානි වෙන්නේ කියලා කියන්නේ නෑ. දැන් කොහොමද ඒක යන්නේ අපි? දැන් බලන්න අපේ සීයාගේ ප්‍රශ්නේ මොකද්ද තිබුණේ? එයාගේ මේ රසාංකුර ගිහිලා නේද? ජරාවටපත් වෙලා කියන එක නේ. ඒක දැනගෙන හිටියා නම් එයාට තරහ යන්නේ නෑ නේ. අනිත් මිනිස්සුත් කියනවා නම් අපිටත් ඔහොම තමයි අපේ මේ ටේස් බර්ස් ගිහිල්ලා කියලා නේ. එතකොට දැන් ඉතින් අපි කොහොමද ජරාවයි කියලා දැනගත්තේ? දැන් බලන්න අපි බැලුවා මරණය නේ. එතකොට මරණය වෙන්නේ ඉස්සෙල්ලා ජාති, ජරා, ව්‍යාධි, මරණය. එතකොට මරණය දැක්කනම් ඊට ඉස්සෙල්ලා ජරාව වෙලා තියෙනවා. අන්න ඒක අවබෝධ කරගත්තාම එහෙනම් එයා ව්‍යාපාදේ නිසා කාටවත් හානි වෙන්නේ කියලා කියන්නේ. දැන් පේනවාද අපි කුසල 9කට ඇවිල්ලා තිනවා කියලා. නම කුසලයක් නේද? මනසෙන් කියන වැරදි තුනේ මිච්ඡා දිට්ඨියයින් වුණා කුලේ ඇලෙන්නේ නැහැ කිව්වා. දැන් ව්‍යාපාදේ අයින් කරා නම් අන්න දෙවෙනි එකත් අයින් කරා නේද? එතකොට කුසල 9ක් තියෙනවා. දැන් ඉතින් යා මෙත්තාව පවත්නවා කොහොමද? මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්තම අනුරක්කේ ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණෝ. අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා ආයුෂයෙන් රකින්නවා කියන මේ ලෝකේ සෑම සත්‍යය කෙරේ ඒ අප්‍රමාණෝ ඒ මිත්තාව කියන එක වඩනවා කියලා. දැන් බලන්න අම්ම කෙනෙක් තමන්ගේ බබා වඩාගෙන ගඟක් උඩින් යනවනම් ඒ බබා ගඟට වැටුනොත් අම්මත් ගඟට පයින්නවා, ඒ බබා බේරගන්න නේද? පීනන්න බැරි වුණත් ඒක කරනවා. එතකොට ඔය අම්ම කෙනෙක් කොයි වෙලාවක හරි තමන්ගේ දරුවා ගැන හිතනවා නම් ඒ අම්මා හිතන්නේ මේ දරුවාට යහපතක්ම වේවා කියලා. නැසේවා මැරේවා කියලා හිතන්නේ නැහැ. එහෙනම් අම්මට තියෙනවා තම දරුවා කියන්නේ මනෝසු චරිතේ. අම්ම කෙනෙක් කොයි වෙලාවක හරි දරුවාට වචනයක් කියනවා නම් බබාට පරුසාවාචයෙන් බැනවදින්නේ නැහැ නේ. ඒතර හොඳ වචන තමයි කියන්නේ. ඒතකොට අම්මට තියෙනවා තම දරුවා කියන්නේ වචී සුචරිතේ. අම්ම කෙනෙක් කොයි වෙලාවක හරි ඒ දරුවට යමක් දෙනවා නම් වසක් විසක් කටේ දා ගන්න දෙන්නේ නැහැ, බිහියක් එන ගන්න දෙන්නේ නැහැ. එහෙමනම් අම්මට තියෙනවා තම දරුවා කෙරෙහි කාය සුචරිතය. එහෙනම් අම්මට තියෙනවා තම දරුවා කෙරෙහි කාය, වචී, මනෝ තුන් සුචරිතේම තියෙනවා. ඒතර අන්න බුදුහාමුදුරුවෝ පෙන්වනවන්නේ විදියට මේ ලෝකේ සෑම සත්‍යයක් කෙරෙහි කාය, වචී, මනෝ සුචරිතය ඇතුව මෙත්තාව පවත්තන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ දරුවා නැසේවා මැරේවා කියන්නේ නැත්තම් මනෝසුචරිතයේ තියෙනවා නම් අල්ලපු ගෙදර දරුවටත් ඒ විදිහටම සංග්‍රහ කරන්න ඕනේ මනෝසුචරිතේ. නැසේවා මැරේවා කියලා හිතන්න හොඳ නැහැ. තමන්ගේ දරුවට පරුසාවාචයෙන් බැනවදින්නේ නැත්තම් වචී සුචරිතයේ තියෙනවා නම් අල්ලපු ගෙදර දරුවටත් පරුසාවාචයෙන් බැනවදින්න හොඳ නැහැ. වචී සුචරිතේම තියෙන්න ඕනේ. ඒ විදිහට සංග්‍රහ කරන්න ඕනේ. ඊළඟට තමන්ගේ දරුවන්ට වසක් විසක් කටේ දා ගන්න දෙන්නේ නැත්නම් පීයක් කන ගන්න දෙන්නේ නැත්නම් කාය සුචරිතය තියෙනවා නම් අල්ලුම් බෙදර දරුවටත් කාය සුචරිතයම සංග්‍රහ කරන්න ඕනේ. පීයක් කටේ දා ගන්න දෙන්නේ නැති වෙන්න ඕනේ, වසක් විසක් දෙන්නේ නැති වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ගේ අල්ලුම් බෙදර හැටියට ගන්න ඕගොල්ලන්ගේ මිදුල. ඒ මිදුලෙත් ඉන්නවා නේද පවුල්, පණු පවුල් නේද? එතකොට මම ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ පානාතිපාතය කරනවද කියලා ඕගොල්ලෝ කියනවා නෑ කියලා නේ. මල් හිටවනවද ඇහුවොත් ඕ කියනවා නේ. එතකොට එහෙනම් මල් හිටවනවා නම් ඒ සත්තු මැරෙනවා. එතකොට හරි ප්‍රශ්නේ මල් හිටවන්නත් නෑ නේ. දැන් හිතන්න බලන්න ඕගොල්ලන්ගේ බබයි ඔය පොළොව යට ඉන්නේ කියලා. එතකොට එහෙනම් දැන් අල්ලපු ගෙදර මහත්තයා හරි මුල්ලුවක් අරගෙන ආවොත් අනින්ද අම්මා මොකද කරන්නේ? තමන්ගේ ශරීරය ඉස්සරහට දාන ආහා අනින්න එපා, මගේ බබා තමයි මේක යට ඉන්නේ කියලා. පේනවද මේ මාතා යතා නියම් පුත්තං කෙවි? ඒකේ වටිනාකම ඒ කියන්නේ තමන්ගේ දරුවා නම් ඕක කරන්නේ නැහැ නේද? ඉතින් දැන් හරි ප්‍රශ්නයක් අපිට මල් හිටවන්නත් නැහැ නේද? ඇයි අපි මල් හිටවන්නේ? අල්ලපු ගෙදර නෝනයි මහත්තයයි ලස්සන්ට මල් හිටවගෙන අර මල් කුලේක ඉන්නවා නේද? ෆ්ලවරි පීපල් ලාවා. මාවත් අන්නේ කුලේට දාගන්න නේද හදන්නේ? වෙනවද මෙන්න මෙයා තමයි ප්‍රශ්නේ නමේනි කාරණේ. වම් අත පැත්තේ ගෙදර අයත් මල් හිටවගෙන ලස්සනට ඉන්නවා. ඉස්සරහා ගෙදර අයත් මල් හිටවගෙන ලස්සනට ඉන්නවා. මාමත්තේ කුලයට දාගන්න මල් කුලයට දාගන්න තමයි හදාගන්නේ. අපි ලස්සනට ඉන්නවා කියන එක ගත්තාම අර අඟල් දෙකේ පණුව අපිට අමතක වෙලා යනවා නේ. දැන් බලන්න ඕගොල්ලන්ට අඩි පහමාරක් හයක් දිග ශරීරයක් තියෙනවා. පණුව අඟල් දෙකයි නේ. එතකොට ඔය වගේ විශාල ශරීරයක් තියාගෙන ওই අඟල් දෙක පණුවට මෙත්තාවක් නැහැ කියන්නේ අඟල් දෙකක්වත් මෙත්තාවක් නැහැ කියන එක නේද? එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මේ භාවනාව මේ කුලියලින් නැහැ කියන එක වටා සෙන්ටර් වෙනවා කියලා. ඒක කේන්ද්‍ර වෙනවා. දැන් එතකොට මෙයා මෙත්තාව පවත්නවා කාය වචී මනෝ චරිතය ඇතුළු. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ. උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. උද්දං කියලා ගත්තාම ගන්න උඩ අකනිට්ටාව. අදෝච කියලා කිව්වම පෘථුවිය ගන්න. තිරියංච කියන්නේ ඒක රසාරාට මේ පෘථුවියයි අකනිට්ටාවයි අතර තියෙන අර අපායවල තියෙනවා දිවි ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවා නේද? ඒ හැමෝටම මෙත්තාව වඩනවා කොහොමද? අසම්බාධං ව්‍යාපාදයෙන් තොරව අවේරං වෛරයෙන් තොරව ඒ මෙත්තාව වඩනවා. ඒ සෑම සත්‍යාකරේ කොහොමද? කාය වචී මනෝ සුචරිතය ඇතුළු මුළු ලෝකේ සත්‍යාකරේ. ඊළඟට එනවා තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව. ඒ පුද්ගලයා හිටගෙන ඉන්නවද, ඇවිදිනවද, වාඩි වෙලා ඉන්නවද, ඇල වෙලා ඉන්නවද? එයා ඇහැරිලා ඉන්න තාක්කල් එයාට සතියක් තියෙනවා, සිහියක්. මම කාය වචී මනෝ සුචරිතය ඇතුළු මෙත්තාව පවත්වන පුද්ගලයා කියලා. අන්න ඒක තමයි බ්‍රහ්මමේතිය කියලා කියන්නේ, නෝබල් ලිවිං. මොකද්ද? මම කාය වචී මනෝ සුචරිතය ඇතුළු මෙත්තාව පවත්වන පුද්ගලයා කියලා සතියක් සිහියක් තිබීම තමයි බ්‍රහ්මමේතිය කියලා කියන්නේ. දැන් අපි ගානක් හදනකොට උනත් පරිස්සම් වෙන්න ඕන. අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ ගාන හදන එකට. මේ පැත්තෙන් මధుරෙක් කනවා වෙන්න පුළුවන් නේද? දන්නේම නැතු අත ඇවිල්ලා වදිනවා නේද? එතකොට මේ මధుරවා මැරෙනවා නේද? එතකොට අපි බණ කියනකොට උනත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපේ අතපයක් කාගේ හරි ශරීර කොටාසයකට යොමු වෙලා තියෙන්න පුළුවන්. බලන්න බුදුහාමුදුරන්ගේ සතිය මෙහෙම තියාගත්ත නේද? කාටවත් යමුනා කියලා නැහැ නේද? එතකොට දැන් ඒක පෙන්නනවා ඊළඟට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේතං නයිජාතු ගබ්බසෙය්‍යං පුනරේතීති. දිට්ඨිංච අනුපගම්ම සීලවා, අන්න සීලවා කියන වචනේ අපි ලකුණු කරලා තියෙන 13 වෙනි කාරණේ මෙතන. මේ ඊර්ජු මොනවට ඊර්ජු කියන තැනම තමයි ලකුණු කරලා තියෙන්නේ. ඒතර අපි සීල්පද 7කින් පටන් ගත්තේ නේ. අපි ඒ පාර සුවච වුණා, මුදු වුණා, අනතිමානි වුණා, කුලේ ඇලෙන්නේ නැහැ කිව්වා. අන්න අපිට අට කුසලයක් ඇති වුණා. මනසෙන් කෙරෙන වැරදි තුනෙන් එකක් අයින් වුණා නේද? සම්මා දිට්ඨියට ආව. නම් 12 වෙනි කාරණේ එනකොට අපි අයින් කරා ව්‍යාපාදය. දැන් මනසෙන් කෙරෙන වැරදි තුනෙන් තව එකක් අයින් වුණා නේද? දැන් ඉතුරුලා තියෙනවා නේද එකක්. මොකද්ද? අභිජ්ජා කියන එක තියෙනවා. දැන් ඉතින් මෙයා මේ යමක් දැක්කා. දස්සනේන සම්පන්නෝ මේ කුලේ ඇලෙනවා කියන එකෙන් වැරදි කියලා දැකලා තමයි දැන් මෙයා කල්පනා කරනවා මගේ සීලය මං සම්පූර්ණ කරගන්න, තරෝ කරගන්න, මගේ අඩුපාඩුවක් තියෙනවනේ අභිජ්ජාව, මං අන්න ඒකත් අයින් කරනවා. මේ මොකක් නිසාද අභිජ්ජාව ඇති වෙන්නේ? කාමයන්ගේ ගිජු බව නිසා. එහෙනම් කියනවා කාමී කාමේසු විනීය ගේතං. පේනවද මේ 14 වෙනි මේ රවුම ලකුණු ගන්න තියෙන්නේ? ඒතර එතෙන්ට තමයි මේ වාක්‍ය අයිති වෙන්නේ. ඉඩ නැති නිසායි වම් පැත්තේ ඉලියලා තියෙන්නේ. කාමයන්ගේ ගිජු බව සංසිඳුවා නයි ජාතු ගබ්බසෙය්‍ය පුනරේතීති. ආපව මලමුත්‍ර ආසූචිකානුක මම විඥානේ බැස ගන්න සලස්සන්නේ නැහැ නේද? විඥානේ බැස ගන්න සලස්සනවා නම් ඔයගලන්ට පේනවා අපිට කාමයේ වර්ධව හැසිරෙන්න වෙනවා. එතකොට එහෙමනම් මෝහය නේද? එහෙනම් අර කුලේ ඇලෙන්නේ නැහැ කියලා ප්‍රඥාවක් තියෙනවානේ. නවවෙනි කාර් ඒක නසාගෙන තමයි යන්න වෙන්නේ. මම එහෙම කරන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඉතින් බලන්න අපි ඕක තමයි ඔය භාවනාවේ තියෙන්නේ. ඉතින් අපි ඕක අහලා තිබුණේ යක්කු පන්නන්න කිව්වා කියලා නේ. යක්කු පන්නන්න කියපු එකක් නෙවෙයි මේක. සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේට මේ සිද්ධ වෙන්න අපි ඉගෙන ගන්නවා. මේක ඇවිල්ලා නිර්වාණයට පාරක් මේ තියෙන්නේ. එතකොට දැන් කොහොමද මේකේ භාවනාව කරන්නේ? එතකොට මේ භාවනාවට දැන් ඕගොල්ලෝ මෙත්ත සූත්‍රය දන්නවනේ. හැබැයි ඉතින් ඕක ගිරව වගේ කියාගෙන යන්න එපා. ඒක ඇති වැඩක් වෙන්නේ නැහැ. අර ටකරමුට ගල් ගහනවා වගේ කියාගෙන කියාගෙන යනවා නේද? එහෙමනම් මේකේ නතර වෙන තැන්වල නතර වෙන්න ඕනේ. ඒව තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. මොනවද? ඉරිචු මොනවට ඉරිචු? ඉති මේක ගන්න තියෙන මොනවද? සිල්පද හතනේ. කයින් කෙරෙන වැරදි, පානාතිපාත, අදත්තාදාන, කාමවර්ධව හැසිරීම එපා. වචනේ කෙරෙන වැරදි, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප එපා. ඉති මේක මේ ගොවියකට උනත් කරන්න පුළුවන්. දැන් ගොවියා ගොවිතැන් කරපු වෙලාවේ එයා ගැතින් සත්තු එහෙම මලානේ නේද? එතකොට ගොවියා මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට එයා ගොවියෙක්ද? නෑ නේද? මෙතන ඉංජිනේරු දොස්තරලා ඒ ගොවිය කියලා කතාවක් කවුරුවත් ඇත්තේ නෑ, මේ භාවනා කරන මනුස්සයා විතරයි. හොඳයි, මේ වෙලාවේ එයා වුණ පානාතිපාතය අතහරිනවා. අතහැරියොත්තේම එයා මේ වෙලාවේ බලොත් එක්ක නිර්වාණයට යයි, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ හැවියයි නේද? ආපහු පොළො කොටන්න යනවායි කියලා නෑ නේද? අන්න බලන්න මේ මොහොතේ ජීවත් වෙලා බලන්න. අපි කොයි වෙලාවේ මැරෙනවද කියලා දන්නේ නැහැ. අපේ වැරද්ද මොකද්ද? අපි මේ හෝල් එකට ඇතුල් වෙනකොට අපි කල්පනා කරන්නේ අපි දැන් මෙතනින් පස්සේ මේ යනවයි කියලා නේ. කවුද දන්නේ මෙතන මැරලා වැටෙන්න පුළුවන් අපි. ඒතර මේ මොහොතේ ජීවත් වෙන්න. එතකොට දැන් මේ පානාතිපාතේ ඒක අපි අතහරිනවා. එතකොට මේ විදිහට මේ සිල්පද හතම හොඳට භාවිතා කරන්න. එතකොට අපි ඉර්ජුනොතින් තමයි මොනවට ඉර්ජු වෙන්නේ? අපි අනුමත කළොත් තමයි ඒක පිළිපදින්නේ නේ. එතකොට එහෙම වුණාම ඒ සක්කෝජුච සූජුච සූචුච සූච කියලා ඊළඟ වචනයට එන තුන්වෙනි කාරණය. ඉතින් මේ සූච භාවයට ආවහම ඕගොල්ලෝ අර ඊයේ කරපු භාවනාව තියෙනවානේ වත්තූපු සූත්‍රේ. ඒ භාවනාව කරන්න ඕනේ. ඒක මේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසෙ මේව වැරදි කියලා ඒව පහ කරන්න උත්සාහ කළා කියන එක සිහි කරගන්න. දැන් බලන්න අපි පෙන්වුවා මෙතන සම්බන්ධතාවය. අර අහිංසක මිනිස්සයා එයා කල්පනා කරන්නේ නැහැ අරයා කූල් පට්ටිය දාගෙන ඉන්නවා කියලා දැකලා දැන් එයාගේ යම් කිසි සීලයක් තියනවාද ඒ රකින්නවා කියන ඒ ගුණය මතන්නේ නැහැ නේද? එයාගේ සිල්පදේ එයා පලාස කරන්නේ, වෙන් කරන්නේ නැහැ. අරයා බෙන්ස් කාර් එක යනවායි කියලා ඊර්ෂ්‍යාවක් නැහැ. එතකොට ඒ වගේම අරයා කුකුල් මස් කාලා ඉන්නවායි කියලා මච්චරියක් නැහැ. එතකොට මේ සිල්පද ටික පවතිනවා. දැන් අන්න සූචුණා. සූචුණාම අපි මුරුදු වෙනවා. මතකද අපි පෙන්නවා කායික ප්‍රගල්භයයි වාචික ප්‍රගල්භයයි නේ රජු රෝයිමයි. ඒ කියන්නේ මායි සමානයි කියන එක තියෙන්න පුළුවන්. අර කායික ප්‍රගල්භයයි වාචික ප්‍රගල්භයයි නෑ. දැන් අර පළවෙනි හාමුදුරුවෝ ඉන්නවා, එයාට ඒ හාමුදුරට එහා පැත්තේ මගේ ශරීරයෙන් ගිහිල් තියෙනවායි කියන එක නෑ. ඒ සංස්කාර ඕඩ ගිරිල්ලක් එයාගේ නෑ. එතකොට එහෙම වුණාම අපි මුරුදු භාවයේ කියන එක තියෙනවා. මුරුදු නම් අපි අනති මානී වෙනවා. දැන් අපි සිල්පද 17 ඉන්නේ පටන් ගත්තේ නේද? ඒකින් තමයි දැන් අපි අතිමාන වෙන්නේ අනති මානිය. අර කූපට්ටි කතාව මතක් කරගන්න. එතකොට අනති මානිය නම් අපි සත්තු මරනවා වගේ පානාතිපාත ඒ වගේ දේවල් වලට අපි අගයක් දෙන්නේ නැහැ. එතකොට ඒවට අගයක් දුන්නොත් තමයි අපිට නිත්‍ය භාවය කියන එක. එතකොට නිත්‍ය භාවය අඩු නම් ditthi ආශ්‍රය අඩු. ditthi ආශ්‍රය අඩු නම් කාම ආශ්‍රය අඩු. එහෙනම් මට දෙන්නේ ගහන්නේ නැහැ. මට බිම්බලා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. අන්න ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. එතකොට අපි 6 වෙනි කාර්යයට ආවා. දැන් ඉතින් මෙතෙන්දී ඕගලන්ට අර ගාතාව මතක් වෙයි. කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ කියලා සියල්ල සංවර කරගන්න එක හොඳයි කියලා. අන්න මේ විදිහට ඕගලන්ට සන්ත්‍රින්දියෝච නිපකෝච කියලා යන්න පුළුවන්. ඒවත් නැත්තම් මම පෙන්නුවා උදාහරණයකින්. අර shopping mall එකේ මං ඇවිද්දේ බිබලාගෙන ප්‍රීතිය ගැලුවේ නේද? අන්න ඒ ක්‍රමයටත් සන්තිඳියෝච නිපකෝච කියන එක එනවා. දැන් ඉතින් මේ බුද්ධිමත් වෙච්ච එක්කෙනා එයා කියන්නේ රජ්ජුරුයිමයි සමානයි කියලා. ධානපල්ලා බිබුහා සමානයි කියලා. එයාගේ මනස උස්සන්න යන්නේ නැහැ නේද? එතකොට එනවා සන්තිඳියෝච නිපකෝච අපගබ්බු කුලේසු අනුගිද්දෝ. කුලේ ඇලින්නේ නැහැ. එතකොට අපිට ඊළඟට එනවා කුලේ ඇලින්නේ නැත්තම් මගේ නෙමෙයි. මගේ නෙමෙයි නම් සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය සම්මා සංකප්පේ, නෙක්ඛම්ම අව්‍යාපාදා විහිංසං. අර දේවද විතක් සූත්‍රයත් එක්ක සම්බන්ධ වුණා. කාම විතක්, ව්‍යාපාද විතක්, විහිංසා විතක් එපා කියලා. අපි යන්නේ අලෝභ, අදෝස, අමෝහ පාරවල් වල. අර ලෝභ පාරේ තියෙන මුසාවාද, අදත්තා දානේ මත ඇරලා අට කුසලයක් සහිතව අපි සුඛිත චිත්තය කියන එක පවත්නවා නේද? අනිත් දාට මෙත්තා පවත්න්න දැන් තමන් සුදුසෙක් වුණා. අර සම්මාදිට්ඨිය දේ නේද මගේ නෙමෙයි කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් එයා මේ මෙත්තාව පවත්වාගෙන යනවා. එයාට පේනවා අර මතකයි නේද දීඝාවායේ භාන්තා කියලා කිව්වේ. ලොකු සත්තු කුඩා සත්තු ආදි වශයෙන් දකිනවා. මොකද්ද අපි දකින්නේ? වල්ලු මැරෙනවා, පූව මැරෙනවා, නයි මැරෙනවා නේද? මරණයේ සාම්පල් එක. ඔක්කොම මැරෙනවා කියන එක දකිනවා. ඉතින් මැරෙනවා නම් නිත්‍යභාවයක් නැහැ නේ. එහෙනම් අන්න ඥාති මඤ්ඤේත කත්ති චිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා කියන එකට එනවා. තමන් උසස් කරන්න යන්නේ නැහැ නේ. අර සත්තු මරාගෙන ජීවත් වෙනවා කියන එක ලාභයක් කියලා එයා ගන්න. අර වංචාව එහෙම නැති වෙනවා. එතකොට දැන් ව්‍යාරෝසනා කියන එක අපි ලකුණු කරා ක්‍රෝධයට යටින්. ඒ කියන්නේ ක්‍රෝධය නිසා කාටවත් හානි වෙන්න කියන්නේ නැහැ. එවනම් ක්‍රෝධය ගලෝලා යනවා. ඇයි ඒක ගලවන්න පුළුවන් උනේ? මරණිය දැක්කම තමන්ට පේන මොන නිත්‍ය භාවයක්ද නේද? එතකොට ඒක දැකීමෙන් අර නිත්‍ය ක්‍රෝධයේ තියෙන නිත්‍ය භාවය ගියා. දැන් ක්‍රෝධය අයින් කරන්න පුළුවන්. අනිත් අතට අපිට වෙන මරණිය දකින්න ඉස්සෙල්ලා ජාතියෙන් ජරාව ව්‍යාධි මරණය. එහෙනම් ජරාවයි කියන එක අපි දැක්කා. එතකොට ජරාව දැක්කනම් සියයට උන තරහ යන්නේ නැහැ නේද? එතකොට අන්න ව්‍යාපාදේ නිසා කාටවත් හානි වෙන්නේ කියලා කියන්නේ නැහැ. එහෙනම් අපි ඇවිල්ලා තිනු කුසල 9කට. දැන් ඉතින් යා මෙත්තා පවත්වන අර මාතා යත නියම් පුත්තන් කියලා. එතකොට කාය වචී මනෝ සුචරිතය ඇතුව මේ ලෝක සෑම සත්‍යා කෙරෙහි යා මෙත්තාව පවත්වනවා. එතකොට යා මේ උඩා උද්දං අදෝච තිරියංච උඩාක නිට්ටාව දක්වා පල්ලේ අපෘතුවේ මේ හැම තැනටම මේ අප්‍රමාණ වෛරයකින් තොරව ව්‍යාපාදයකින් තොරව අර කාය වචී මනෝ සුචරිතය ඇතුව මෙත්තාව පවත්වනවා. ඒ පුද්ගලයා හිටගෙන ඉන්නවද, වාඩි වෙලා ඉන්නවද, ඇල වෙලා ඉන්නවද, ඇහැරලා ඉන්න තාක්කල් එයාට සතියක් තියෙනවා, සිහියක්. මොකක්ද ඒක? මම කාය වචී මනෝ සුචරිතය ඇතුව මෙත්තා පවත්වන පුද්ගලයා කියලා. අන්න ඒක තමයි බ්‍රහ්ම මේතිය කියලා කියන්නේ, නෝබල් ලිවින්. අන්තිම ගාථාවට එනවා, දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දස්සනේන කියන්නේ අපි යමක් දැක්කා නේද? මොකද්ද දැක්කේ? බලන්න අපි සිල්ප 17න් පටන් ගත්තා. සෝච වෙලා මුදු වෙලා අනතිමානී වුණා නේද? කුලේ ඇලින් නැහැ කිව්වා මන්න මගේ නෙමෙයි කියලා දැක්කා නේද? එතකොට ඒකත් එක්ක දැන් අපි කුසල් 9කටම ඇවිල්ලා තියෙනවා. ව්‍යාපාදයට අයින් කළා. එයාට පේනවා මගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මන් ළඟ තාම අභිජ්ජා කියන එක තියෙනවා. මේ අභිජ්ජාව ඇති වෙන්නේ කාමයන්ගේ ගිජු බව නිසා. එහෙනම් කාමයේ සුවිනීයගේ දන් නයි ජාතු ගබ්බසෙයියා පුනරේදීති. මල මුත්‍රා අසුචිකානුක මම ඉංග ගන්න යන්නේ. යනවනම් මට කාමයේ වරදව හැසිරෙන්න වෙනවා. එහෙමනම් මෝහය, ඒ කියන්නේ මේ කුලේ ඇලින් නැහැ කියලා තියෙන ප්‍රඥාව නසාගෙන තමයි මට යන්න වෙලා තියෙන්නේ. මම ඒක කරන්නේ නෙමෙයි. ඉතින් ඕගලන්ට පුළුවන් නම් කාරණා 15ම කරන්න. ඉතින් මේක රෂ් කළා කලබල කළා ගිහිලා ඇති වැඩකුත් නැහැ. මේක ඥානපතයක්. ඒ මොකද ඉර්ජුනොත් තමයි මොනවට ඉර්ජු, මොනවට ඉර්ජුනොත් තමයි සෝච වෙන්නේ. ඉතින් මේ කාරණාවෙන් කාරණාවට බලාගෙන යන්න ඕනේ. එතකොට 15 යන්න බැරි නම් අඩු ගානේ සංත්‍රින්දියෝච නිපකෝච කියන තැනටවත් ගිහිල්ලා ඊට පස්සේ මේ මෙත්තාව කියන එක පතුරවන්න. හොඳයි, ඒකයි කරන්න තියෙන භාවනාව.